රාජ්‍ය බලෙන් මට ඇති වැඩක් නෑ. දන්වා යවනු පුළුවන් නම් රාජ්‍ය බලය අල්ලගන්න කියලා. හැබැයි ගොඩ බෑපු පරදේශක්කාරින්ව එළවලා.
ඔබ මේ දවස්වල අන්තර්ජාලයත් එක්ක එහෙම නැත්නම් විශේෂයෙන්ම YouTube එකත් එක්ක ගනුදෙනු කරලා ලංකාවේ චිත්‍රපට ලංකාවේ සිනමාව පිළිබඳව හොයන්නට උනන්දුවක් දක්වනවා නම් ඔබට ඒ හඬපට එහෙම නැත්නම් මේ කොටස අරුමයක් නොවෙන්නට ඇති. විශේෂයෙන්ම මේ දවස්වල මේ ලංකාව විතරක් නෙමෙයි ලෝකේ බොහෝ ශ්‍රී ලාංකිකයන්ගේ අවධානය දිනාගත්ත සිනමා පූර්ව ප්‍රචාරක පටයක් බවට මේ පූර්ව ප්‍රචාරක පටය පත් වෙලා තියෙනවා. අපි ඒ පිළිබඳව තමයි කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ චිත්‍රපටය පිළිබඳව. මේ චිත්‍රපටයේ නම ආලෝකෝ උදපාදී. ගම්බා රජතුමන්ගේ සමයේ සිද්ධ වෙච්ච කතාවස්තුවක් මූලික කරගෙනමින් තමයි මේ චිත්‍රපටය දිවයන්නේ. අපි එහි නිර්මාණකරුවා මේ මොහොතේදී සම්බන්ධ කරගන්නවා SBS සිංහල වැඩසටහනත් සමග කතා බහ කරන්නට. ඔහු නමින් චත්‍ර වීරවන්. අයිබෝවන් සුබදාසනක් චත්‍ර.
අයිබෝවන් සුබදාසන.
හොඳයි, මේ දැන් පූර්ව ප්‍රචාරක පටය නැරඹුවා නම් ඔබ අන්තර්ජාලයෙන් ඔබට දැනෙන්නට ඇති මේ සිනමා සිත්තමේ යම්කිසි වෙනස්කම් තියෙනවා කියලා අනෙකුත් ශ්‍රී ලාංකේය සිනමා පටත් එක්ක සංසන්දනය කරලා බලද්දි. අපි මේ කතාව එතනින් පටන් ගමු චත්‍ර. දැන් ඔබගේ පළවෙනි සිනමා අධ්‍යක්ෂණයේ විදිහට තමයි මේ ආලෝක උදපාදි කියන සිනමා සිත්තම මතුවෙන්නේ. දැන් පළවෙනි සිනමා අධ්‍යක්ෂණයේ විදිහටම ඓතිහාසික කතාවස්තුවක් තෝරගන්න හිතුවේ ඇයි?
මధుර, මම ඒ ප්‍රශ්නෙට උත්තරේ විදිහට ඇත්තටම මේ පසුබිම් කතාවක් කියන්න කැමතියි. ඇත්තටම සිනමාව සම්බන්ධයෙන් උපාධියක් හදාගන්න මම මැලේසියා යනවා. ගියාට පස්සේ එහෙ තමයි ඇත්තටම මට මේ චිත්‍රපටයේ සභාධ්‍යක්ෂකවරයා බාත කියන්නේ එට්ටිආරච්චි සහෝදරයව හම්බ වෙන්නේ. මූලික වශයෙන් අපි අධ්‍යන කටයුතු අධ්‍යාපන කටයුතු අධාරුවේ සිනමාව සහ සජීවිකරණ විෂය සම්බන්ධයෙන්. ඒකත් එක්ක ඒ සියලු අධ්‍යාපන කටයුතු ඉවරලා ලංකාවට එන්නේ ලාංකේය සිනමාවට ප්‍රවේශයක් ලබා ගන්න. ඒ වෙනකොට තාත්තා සමන් වීරමන් ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයේ අධ්‍යක්ෂණය කළා. ඔහුට ඕන වෙනවා මේ ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයට සමාන තේමාවක් ඔස්සේ යන තවත් චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න. ඒකත් එක්කම තමයි මේ ආලෝක උදපාදි චිත්‍රපටයට අදාළ කතා තේමාව ඔස්සේ තිරපිටපතක් නිර්මාණය කළා. ඒක මේ තුසිත විජේසේන නිෂ්පාදකවරයාට පෙන්වලා ඔහුගේ කැමැත්ත අනුව මේ නිර්මාණ කටයුත්තට මුල පුරන්නේ. ඒකත් එක්කම තමයි මම හිතන්නේ අපි දෙන්නටම මේ අවස්ථාව ලැබෙන්නේ ආලෝක උදපාද චිත්‍රපටයේ නිර්මාණ පැත්තෙන් දායක වෙන්න.
චත්‍ර, දැන් අපේ ලංකාවේ සමාජය ගත්තොත් එහෙම මේ කතන්දරත් එක්ක බොහොම බද්ධ වෙච්ච සමාජයක්. විශේෂයෙන්ම මේ දැන් වයස් සීමාවකින් තොරව බාල තරුණ වැඩිහිටි මේ සියලු දෙනා. දැන් මේක රජකතාවක්. දැන් මේ රජකතාවේ ඉන්න රජතුමන්ලා, බිසෝවරුන්, දේවිවරුන්, ඒ වගේම අනෙකුත් පිරිස අපි සජීවීව ඇහින් දැකලා නැති වුණත් අපි චිත්තරූපම ආවාගෙන තියෙනවා. දැන් මේ චිත්තරූපත් එක්ක මේ තමන්ගේ ඔළුවේ තියෙන දේවල් එක්ක තමයි මේ සිනමා නිර්මාණයේ නරඹන්නට ප්‍රේක්ෂකයා ශාලාවට පැමිණෙන්නේ. දැන් මේ කාරණාව විශේෂයෙන්ම ලෝක සිනමාව ගත්තොත් එහෙම බොහොම සුලභ කාරණාවක්. ග්‍රන්ථවලින් පුරාවෘතවලින් සිනමා නිර්මාණ අනන්තවත් බිහි වෙනවා. මෙතනදී මේ ඔබට සිනමා නිර්මාණකරුවෙක් විදිහට අභියෝගයක් තියෙනවා පැරණි ඉතිහාස මූලාශ්‍රවලට හානියක් නොකර ඒ වගේම ප්‍රේක්ෂකයන්ගේ චිත්තරූපවලටත් සාධාරණීකරණයක් කරමින් මේ සිනමා නිර්මාණය ප්‍රකාශ කරන්නට. මේ අභියෝගයට ඔබ කොහොමද මුහුණ දුන්නේ?
ඔව්, ඇත්තටම මේ සිනමා නිර්මාණයක් ගැන කතා කරනකොට මේ සිනමාව කියන්නේ තවත් කලා ආකෘතියක්. ඒතර කලා ආකෘතියක් ඇතුළේදී පොයිතන නිර්මාණකරුවා පෙළඹෙනවා ඔහුට අදාළ වූ පුද්ගල ප්‍රකාශනයක් ඉදිරිපත් කරන්න. මම හිතන්නේ ඒක බිතුසිතුවම් වල පවා සිද්ධ වුණා. ඒ කියන්නේ මාර පරාජයද බිතුසිතුවම් වලින් නිරූපණය කරද්දී අපිට කවදාවත් කියන්න බෑ මේක ඒ ආකාරයෙන්ම වුණා කියලා. නේද? ඒ කියන්නේ ඇත්තටම මෙතන පුද්ගල ප්‍රකාශනයක් තමයි ඉදිරිපත් වෙන්නේ. නමුත් මේ ඔබ මතු කරන කාරණේ මදුර ඒක ඇත්තටම මම හිතන්නේ ප්‍රේක්ෂකයන් මේ වගේ චිත්‍රපට මේ වගේ නිර්මාණයක් තුළින් බලාපොරොත්තු වෙන දෙයක්. මොකද ඔවුන් අර ගොඩාක් ඒගොල්ලන්ගේ අධ්‍යාපනයත් එක්ක ඒගොල්ලන්ගේ පසුබිමත් එක්ක රැගෙන ආපු මත සහ ඒගොල්ලන්ගේ පුද්ගල ප්‍රකාශනයකුත් මේකදී ඉදිරිපත් වෙන නිසා මම හිතනවා අපි මේ මෙතෙන්දී ගොඩාක් සැලකිලිමත් වුණා. කොහොමද ඒ ඓතිහාසික මූලාශ්‍රවල එන කරුණුවලට උපරිම සාධාරණයක් වෙන විදිහට මේ කතා තේමාව ගොඩනගන්නේ කියන එක. මේ සම්පූර්ණ වළගම්බා රජු සමයේ මේ වෙච්ච කතන්දරය ගොඩනගන්නේ කියන එක. ඒක නිසා මම හිතන්නේ මාස 8ක පෙර නිෂ්පාදන කාලය පුරාවටම අපිත් එක්ක කණ්ඩායමක් බැඳිලා හිටියා ඉතිහාසඥයින්. ඒත් එක්කම කන්සෙප්ට් ආටිස්ට්ලා මේ මේ මේගොල්ලන්ගේ ප්‍රයත්නයෙන් තමයි අපි මේ මූලාශ්‍රවලට ප්‍රකට මූලාශ්‍රවලට අප්‍රකට මූලාශ්‍රවලට ප්‍රකට මූලාශ්‍ර කියලා මම සඳහන් කරේ මහාවංශය වැනි ග්‍රන්ථ අප්‍රකට මූලාශ්‍ර කියලා සඳහන් කළේ සෙල්ලිපි එතකොට ජනප්‍රවාදයේ වෙන කතා මේ හැම දෙයකින්ම එන කරුණු හොඳට සලකලා බලලා තමයි ඇත්තටම මේ තිරපිටපත නිර්මාණය කළ තීම සහ ඊට අදාළ වූ පසුබිම ගොඩනගලා තියෙන්නේ. එතකොට පසුබිම කියලා මම අදහස් කරන්නේ ඇඳුම් ආයතන නිර්මාණය කොහොමද අපි එතන සෙටින් එක හදන්නේ ඒ එන්වයරන්මන්ට් එක හදන්නේ ඒ හැම දෙයක්ම මෙවැනි වූ විශේෂ වූ අධ්‍යයනයක් අධ්‍යයනයකින් පසු නිර්මාණය වෙච්ච එකක් විදිහට තමයි මම සලකන්නේ. මම හිතන්නේ ඒකත් එක්ක විශ්වාසනීයභාවය අපි රඳවාගෙන තියෙනවා චිත්‍රපටයේ පුරාවටම ප්‍රේක්ෂකයා තුල. මොකද අපිට ඒ සීමාව පනින්න බෑ කොහොමදවත්. ඒ විශ්වාසනීයත්වයේ විදවටම කොච්චර හොඳ නිර්මාණයක් වුණත් මිනිස්සු ඒක වැළඳගන්න නැති වෙන්න පුළුවන්.
හොඳයි අපි දැන් පොඩ්ඩක් කතා බහ කරමු චත්‍ර මේ නළු නිලියන් සම්බන්ධ විශේෂම මේ රංගන ශිල්පීන් තෝරා ගැනීමේදී මොන වගේ ක්‍රියාපටිපාටියක්ද ඔබ අනුගමනය කරේ? විශේෂම මොකද මේ දැන් ඔබ කණි කිව්වා මේ කතාවස්තුවට කිසිම හානියක් සිද්ධ කරන්නේ නැතුව විශේෂම ඉතිහාසයේ ඒ මූලාශ්‍රවලට කිසිම හානියක් සිද්ධ කරන්නේ නැතුව මේ සිනමා සිත්තම නිර්මාණය කරා කියලා. පිටපත කොතරම් ප්‍රබල වුණත් රංගන ශිල්පීන්ගේ ප්‍රකාශය හරහා තමයි මේ සියලු දේවල් එළියට යන්නේ. රංගන ශිල්පීන් තෝරා ගැනීමේදී ඔබ මොන වගේ ක්‍රියාපටිපාටියක්ද අනුගමනය කළේ?
ඔව් රංගන ශිල්පීන් තෝරා ගැනීමේ කර්තව්‍ය ඉතාම අභියෝගකාරී කර්තව්‍යයක් වුණා අපිට. හේතුව මොකද මේ 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 ඉතිහාසයේ කියවන මේ චරිතවලට පණපොවන්නේ කවුද කියන එක සහ ඒ ඒ පණපොවන චරිතවල තියෙන චරිතාංග මේ චරිත ලක්ෂණ ඒ ඒ මොනවද කියන එක අපි ඉස්ලාම් මුලින්ම හඳුනා ගන්න ඕනේ. එතකොට අපි ඇත්තටම මූලාශ්‍රවල එක කරුණුත් එක්ක අපි වෙන වෙනම ගොනු කරගත්ත ඒ එක් එක් චෛතවලට අදාළ චෛත ලක්ෂණ මොනවද මොන වගේ ස්වરૂපයක්ද බාහිර ස්වરૂපයක්ද තියෙන්නේ කියන එක අපි හොඳ ආකාරව වෙන වෙනම සටහන් කරගත්තා. ඒකත් එක්ක තමයි ඒ කියන්නේ අපි කැරක්ටර් ප්‍රොෆයිල් කියලා හදනවා. කැරක්ටර් ප්‍රොෆයිල් එක අනුව යමින් තමයි ඊට අදාළ ඊට ගොඩක් සම්බන්ධ රංගන ශිල්පීන් කවුද කියන එක තෝරගන්න තෝරගැනීමට අදාළ මේ ඔඩිෂන් එක කරන්නේ. එතකොට අපි ඇත්තටම මේ පෙර නිෂ්පාදන කටයුතු වල වෙන කන්සෙප්ට් ආර්ට් කියන ඒ ප්‍රොසෙස් එකේ ඉඳලම අපි චිත්‍ර වලින් රූපයට නගනවා මොන වගේ චෛතද මේ මේ කියන වලගම්බා චෛත්‍ය අනුරාධේවි චෛත්‍ය සෝමාදේවි චෛත්‍ය එක්කම තිය බමුණා බැමිණිය සහ පරදේශකාර ශෙනවිය ඒකත් එක්කම තමයි අපි ඊට අනුව යමින් තමයි මේ රංගන ශිල්පීන් තෝරාගන්නේ. ඇත්තටම ලොකු අභියෝගයක් වුණා.
හොඳයි අපි කතා බහ කරමින් සිටින්නේ චත්‍ර වීරමන් සමග. ඔහු තමයි ලබන ජනවාරි මාසේ 20 වෙනිදා තිරගත වීම ආරම්භ වන අලුත්ම ශ්‍රී ලාංකේය චිත්‍රපටයේ නිර්මාණකරුවා ආලෝක උදපාදි කියන චිත්‍රපටයේ නිර්මාණකරුවා. ඔබ දැනටමත් මෙහි පූර්ව ප්‍රචාරක පටය නරඹල ඇති අන්තර්ජාලය ඔස්සේ. අපි ඔහු සමග තමයි SBS සිංහල වැඩසටහන මේ කතා බහ ගෙනෙන්නේ. චත්‍ර අපි ඊළඟට කතා බහ කරමු. දැන් මේ චිත්‍රපටයේ පිටපත නළු නිළියෝ සහ මේ සියලු කාරණාත් එක්ක ඔබ තාක්ෂණය මොන විදිහටද පාවිච්චි කරලා තියෙන්නේ මේ සිනමා පටයේ මේ සිනමා කතාව ප්‍රකාශ කරන්නට?
මම මුලින් කිව්ව වගේම අපි පාදිය හැදෑරුවේ සජීවිකන විශේෂ සම්බන්ධයෙන්. ඒතකොට ඒකෙදි එක් අංගයක් තමයි විශේෂ දෘෂ්ටි ප්‍රයෝග කියන අංගය. මම හිතනවා ඒක අපිට මේ නිර්මාණයට ගොඩාක් ඉවහල් වුණා කියලා ගොඩාක් උදව් වුණා කියලා. මොකද කොච්චර වුණත් අපිට ලංකාව ඇතුළේදී සිනමා නිර්මාණයක් කරනකොට පිළිවැය ගත්තොත් ඒකට වැය වෙන මුදල ගත්තොත් අපිට යන්න පුළුවන් සීමාවක් තියෙනවා. එතනින් එහාට අපිට ඒ කියන්නේ ඊට අදාළ වූ සාමාන්‍යයෙන් හොලිවුඩ් වල වාණිජමය සිනමාවකට ලැබෙන පිළිවැයකට සමහර පිළිවැයක් කොහොමදවත් හම්බෙන්නේ නැහැ. ඒ තත්ත්වය උරුදී අපි කොහොමද මේක ප්‍රොඩක්ෂන් වැලියු එකක් මේන්ටේන් කරගන්නේ? කියන්නේ ගුණාත්මක භාවය කොහොමද අපි චිත්‍රපටයේ පුරාවම රඳවාගෙන තියාගන්නේ? ඒකට ලොකු ආයුධයක් වුණා. ඒකට ලොකු උදව්වක් වුණා මේ විශේෂ දෘෂ්ටි ප්‍රයෝග. එතකොට අපිට මේ VFX භාවිතයෙන් සමහරට ප්‍රායෝගිකව කරන්න බැරි වෙච්ච ගොඩක් දේවල් අපිට කරන්න කිරීමට හැකියාව ලැබුණා. උදාහරණයක් විදිහට පසුබිම් මේ දැවැන්ත ගණයේ සිනමා ශානුවේ පවතින චිත්‍රපටයක් නිසා එපික් ජෝන්ගේ සිනමා නිර්මාණයක් නිසා අපිට ඇත්තටම සමහරවිට පසුබිම් දැවැන්ත විදිහට නිරූපණය කරන්න සිද්ධ වෙනවා. උදාහරණයක් විදිහට වළගම්බා රජතුමාගේ මාලිගාව. ඒත් එක්කම පරදේශක්කාරයෝ 7000ක් එනවනම් අපි පිරිස ඒ ආකාරයෙන් පෙන්වන්න ඕනේ. අපිට 10ක් 12ක් පෙන්වලා වැඩක් නැහැ. ඉතින් මේ මේ වගේ මේ වගේ දේවල් අපි කොහොමද නිරූපණය කරන්නේ? අන්න එතනින් තමයි මේ විශේෂ දෘෂ්ටි රෝගෙ භාවිතය අපිට වැදගත් වෙන්නේ.
හොඳයි, අපි අවසාන වශයෙන් මේ සාකච්ඡාව නිමා කිරීමට මත් වෙන ඔබෙන් දැනගන්නට කැමතියි. මේ සිනමා කෘතියට සම්බන්ධ වෙන්න නැත්නම් ආරාධනාවක් ලැබුණා ඉන්දියානු ජාත්‍යන්තර චිත්‍රපටවල ගෝවාහි පැවැත්වෙච්ච ඒකාණ්ඩය යටතේ සහභාගී කරවගත්ත මේ චිත්‍රපටය මෙතනදී වාර්තාවකුත් පිහිටවන්නට හැකියාව ලැබුණ කියලා අපිට ආරංචියක් ආවා. විශේෂයෙන්ම ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ සංදේශය චිත්‍රපටයට පස්සේ තමයි මේ දෙවැනි චිත්‍රපටයේ විදිහට මේ චිත්‍රපටය තේරිපත් උනේ කියලා මේ කාණ්ඩය යටතේ සිනමා උළෙල නියෝජනය කරන්නට. අපි ඒ කතාවත් මතක් කරමින්ම ඉදිරියේදී කොහොමද මේ සිනමා නිර්මාණය අපේ ප්‍රේක්ෂක ජනතාවට දැකගන්නට හැකියාව ලැබෙන්නේ කියන කාරණාව පිළිබඳව කතා බහ කරමු චත්‍ර.
ඔව් මඳුර, 47 වෙනි ගෝවා ඉන්ටර්නැෂනල් ෆිල්ම් ෆෙස්ටිවල් එකට අපිට ආරාධනාවක් ලැබුණා ඔෆිෂියල් සිලෙක්ෂන් එකක්. ඒකෙදී ඇත්තටම මේ අපි ගොඩාක් වාසනාවන්තයි මං හිතන්නේ. ඇත්තටම චිත්‍රපටයේ ඔවුන් මේක බාරගත් එක ගැනත් සහ ඔවුන් මේක තෝරාගත් එක ගැනත්, මොකද හේතුව වාණිජ්‍යමය සිනමාවට මෙවැනි වූ සිනමා උළෙල වල ඇත්තටම තෝරා ගැනීම ලැබෙන එක ගොඩක් අඩුයි, කල්පයි. මොකද ගොඩක් සම්භාව්‍ය ගණයේ චිත්‍රපටවල, ආර්ට් හවුස් චිත්රපටවල තමයි ඔවුන්ගේ ලොකු නැඹුරුවක් තියෙන්නේ. ඉතින් අර කිව්වා වගේම ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයාගේ සංදේශයෙන් පස්සේ වාණිජ්‍යමය අංශයෙන් යන චිත්‍රපටයක් විදිහට යන්නේ ආලෝක දුබාර චිත්‍රපටය ගෝවා ෆිල්ම් ෆෙස්ටිවල් එක. වාණිජ්‍යමය විතරක් නෙවෙයි, රජ කතාවක්, එතකොට පීරියඩ් ෆිල්ම් එකක්, හිස්ටොරිකල් කතාවක් විදිහට යන්නේ ආලෝක දුපාදි චිත්‍රපටය. ඉතින් මං හිතන්නේ අපිට ලොකු ප්‍රචාරයක් එහෙත් ලැබුණා ඔවුන්ගේ මාධ්‍ය වල අපේ චිත්‍රපටය ගැන ඒ විස්තර පළ වුණා. මං හිතන්නේ අපිට පුළුවන්කමක් තියෙනවා ඒකත් එක්ක ඉන්දියාව වගේ රටවල් වලට සහ ඊට ආශ්‍රිත කලාපවල සින රටවල් වලට අපේ චිත්‍රපටය බෙදා හරින්න. ඒකත් එක්කම කියන්න ඕනේ අපි ඔස්ට්‍රේලියාවට චිත්‍රපටය රැගෙන ඉන්න කටයුතු සුදානම් කරමින් ඉන්නේ. එතකොට මෙල්බර්න්, පර්ත්, සිඩ්නි වගේ නගරවල අපිට නගරවල තියෙන ශාලාවලට චිත්‍රපටය මේ ලංකාවේ ප්‍රධාන ප්‍රදර්ශන කාලය අවසන් වුණාත් එක්කම රැගෙන ඉන්න සියලු කටයුතු සුදානම් කරමින් තමයි ඉන්නේ. මම හිතන්නේ ඔස්ට්‍රේලියාවේ ඉන්න සියලුම රසිකයන්ට, සියලුම ප්‍රේක්ෂකයන්ට, අපේ ශ්‍රී ලාංකිකයන්ට ආරාධනා කරනවා චිත්‍රපටය ඔස්ට්‍රේලියාවට ආවට පස්සේ ඇවිල්ලා නරඹන්න. චිත්‍රපටය නරඹලා චිත්‍රපටය ගැන මොනවද තියෙනවා නම් විවේචනයක් මොනවද තියෙනවා නම් ඒවත් අපිට ඉදිරිපත් කරන්න. මම හිතන්නේ අපිට මේ සිනමා ශ්‍රේෂ්ඨ ඉදිරියට ගෙන යන්න ඒක ලොකු පිටුවහලක් වේ.
හොඳයි, අපි කතා බහ කරමින් සිටියේ චත්‍ර වීරමන් සමග, ආලෝක උදපාදී සිනමා සිත්තමේ අධ්‍යක්ෂවරයා සමග. ලබන ජනවාරි මාසේ 20 වෙනිදා ශ්‍රී ලාංකේය සිනමා ශාලාවල තිරගත වීම ආරම්භ වෙනවා. ඒ වගේම ඉන් අනතුරු ඔහු ප්‍රකාශ කළා වගේම ඔස්ට්‍රේලියාවේ සිනමා ශාලාවලත් මේ චිත්‍රපටය ඔබට දැකගන්නට හැකියාව ලැබේවි. චත්‍ර, එහෙනම් සියලු වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. විශේෂයෙන්ම ශ්‍රී ලාංකේය සිනමාවට ඔබට තව තවත් ධෛර්ය සපයන්නට, නිර්මාණ එකතු කරන්නට හැකියාව, ශක්තිය, ධෛර්ය ලැබේවා කියලා අපි SBS සිංහල වැඩසටහනෙන් ප්‍රාර්ථනා කරනවා. බොහොමත්ම ස්තුතියි, සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.
බොහොම ස්තුතියි, සුබ දවසක්. වැඩ පහරක්සේ එකමුතු වූදා වේරණක්සේ රන් කුත්
නද දෙමිනා රට නමිනා එකතු වෙනා රජු විලසනා යටි බිඳු